පොළොන්නරුව හිඟුරක්ගොඩ ගිරිතලේගම මහා විද්‍යාලයේ ආචාර්යනි දිනුෂා හර්ෂණී රත්නසේකර මහත්මිය.
අයුබෝවන් දුවේ පුතේ, 11 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළ ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා බැඳි ජනගායනාවල සමාජ සංස්කෘතික පසුබිම පිළිබඳ තමයි අපි අද ඉගෙන ගන්න හදන්නේ. ඉතින් ඔයාලට මේ පාඩම ඉදිරිපත් කරන්නේ පොළොන්නරුව ගිරිතලේගම ජාතික පාසලේ නර්තනාචාර්ය දිනුෂා හර්ෂණී රත්නසේකර ගුරු මහත්මිය විසින්. සංස්කෘතිය කියන වචනේ තේරුම අපි සරලව කියනවා නම් කවර හෝ රටක, ජාතියක, සමාජයක, ජනවර්ගයක මානවයා, ඒ කියන්නේ මිනිසා, හසුරුවනු ලබන ඔවුන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ එක්රැස් කරගත් දැනුම තමයි අපි සංස්කෘතිය කියලා හඳුන්වන්නේ. ඔවුන් ජීවත්වන සමාජයේ ජීවන වෘත්තීන්, ඇදහිලි හා විශ්වාස, පුද පූජා ක්‍රම, භාෂාව, සාහිත්‍ය, සිරිත්විරිත්, කලා නිර්මාණ, සාරධර්මාදී සියලුම දේ මේ සංස්කෘතියට ඇතුළත් වෙලා තියෙනවා. පුතේ, අපේ ලංකාවේ ගැමි සමාජයේ ප්‍රධාන ජීවනෝපාය තමයි කෘෂිකර්මාන්තය. ආර්යයන්ගේ පැමිණීමටත් පෙර සිටම ලංකාවේ ජීවත් වුණු යක්ෂ ගෝත්‍රිකයන් මේ වීවගාව කරලා තියෙනවා කියලා ඉතිහාසඥයෝ සඳහන් කරලා තියෙනවා. ඔවුන් ඉරහඳ, මිහිකත, වර්ෂාවාදී ස්වභාවික වස්තුන් තමයි ඔවුන්ගේ දෙවියන් කියලා අදහලා තියෙන්නේ. භූත බලවේග, යක්ෂ උපද්‍රව, මලවුන් පිදීම ආදී අදෘශ්‍යමාන බලවේග ඔවුන් අතර වැඩි වෙලා තියෙනවා. ඒහා බැඳි ගායනා එම අභිචාර ක්‍රම සමග නිර්මාණය වෙලා තියෙනවා. අපි අතර අදටත් පවතින ශාන්ති කර්ම එම අදෘශ්‍යමාන බලවේග පිදීමට යොදාගත් ක්‍රමවේදවල ශේෂයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අපේ ගමි සමාජයේ පුතේ ඔවුන්ගේ විවිධ අවශ්‍යතාවන්, සංස්කෘතික ලක්ෂණ, දුක්ඛම් කටලු, සතුට, ප්‍රීතිය ගැන සඳහන් කරමින් ඔවුන්ට කිසියම් රසයක් වින්දනයක් ලබා දෙමින් විවිධ කවි නිර්මාණය වෙලා තියෙනවා. මෙහිගී, බැතිගී, කෙලිගී, යාගගී, සමාජගී කියලා මෙම ගීත කාණ්ඩවලට වෙන් කරන්න පුළුවන්. පුතේ, ජනගීය ප්‍රබල සංනිවේදන ක්‍රමයක්. මෙම කලා මාධ්‍ය ඔස්සේ අපට ගැමියන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන ඔවුන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ ජනගීයේ සංස්කෘතික පසුබිම අපිට වටහා ගත යුතු වන්නේ ඒ නිසා. මේ ජනගායනාවල පුතේ පොදු ලක්ෂණ කිහිපයක් අපට හඳුනගන්න පුළුවන්. ඉතාම සරල බස් වහරක් තියෙනවා. ඒ වගේම සරල නාදමාලා යොදාගෙන තියෙනවා. ගායන ශෛලිය වෙනස්කම් තියෙනවා. ඇදහිලි හා විශ්වාස සමග බැඳිලා තියෙනවා. සමාජ තොරතුරු අනාවරණය කරගන්න පුළුවන් වෙනවා. අව්‍යාජ බව, උපමා භාවිතය, විනෝදය, දුක් වේදනා, විවිධ රැකී රක්ෂා ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම විවිධ ලක්ෂණ අපිට අඳුනගන්න පුළුවන්. එහෙනම් පුතේ, 11 ශ්‍රේණියේදී ඔයාලට ඉගෙන ගන්න තියෙනවා ගායනා වර්ග පහක් ගැන. හටන් කවි, මෝල්ගස් කවි, ග්‍රහපන්ති කවි, පන්තේරු කවි, ප්‍රශස්ති කවි කියන කවි වර්ග. ඒ ඔයාලගේ 11 ශ්‍රේණියේ සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණයේ ගායනයේ කොටසට තමයි මෙම ගායනා අදාළ වෙන්නේ. ඉතින් අපි මුලින්ම හටන් කවි පිළිබඳ ඉගෙන ගමු. හටන් කවි ගායනා අපේ සිංහල ගැමි නැටුමක් වන කඩු නැටුමෙදි තමයි ගායනා කරන්නේ. අපේ පැරණි රාජධානි සමයේ සිංහල රජවරුන් හා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලකයින් අතර ඉතා බිහිසුණු සටන් ඇති වෙලා තියෙනවා. මෙම සටන් වලදී නායකත්වයේගෙන කටයුතු කළ සිංහල රජවරුන් පමණක් නොව පෘතුගීසි සෙන්පතියන්ගේද යුද දක්ෂතාව, රණකාමීත්වය වර්ණනා කරමින් මෙම හටන් කවි නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස අපට හඳුන්වන්න පුළුවන් පෘතුගීසි සෙන්පතියෙකු වූ කොන්ස්තන්තීනුද සාගෙන ලියවුණු කොන්ස්තන්තීනු හටන නම් වූ හටන් කාව්‍ය ග්‍රන්ථය. එම ග්‍රන්ථයේ ඔහුගේ යුද දක්ෂතාවය ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම පරංගි හටන, දුනුවිල හටන, ඉංග්‍රීසි හටන, ලන්දේසි හටන, සෙංගඩගල හටන ආදී සටන් කිහිපයක් අපට හඳුන්වා දෙන්න පුළුවන්. සටනට යාමට පෙර, සටන් අවස්ථාවේදී, ඒ වගේම සටනින් පසු අවස්ථා මෙම කවි නිර්මාණය කිරීමට හේතු වෙලා තියෙනවා. ඇතැම් හටන් කවි ගායනා මගින් වීරත්වය, අභීත බව, රණකාමීත්වය ආදී ලක්ෂණ ඉස්මතු වෙනවා වගේම ඇතැම් කාව්‍ය මගින් ජවය, වේගය, සාහසික බව, ක්‍රූරත්වය ආදී හැඟීම් ඉස්මතු කරනවා. සටනේදී ඔවුන්ගේ වීරත්වය, එඩිතර බව ඉස්මතු කර පෙන්වීමට ඉතා අලංකාර නාදමාලා යොදාගෙන තියෙනවා. අපි දැන් හටන් කවියක් ගායනා කරමු. පළවෙනි කවියයි දෙවැනි කවිය, තුන්වෙනි කවිය, කවි තුනම අපි මාත්‍රා තුනෙන් තුනට, ඒ කියන්නේ මැදුම් තනතිට තමයි ගායනය කරන්නේ.
නැවු නැගලා පරංගි උන්න මුත්තවි කොළඹට ගොඩ බැහැලා කවි දෙක මැදුම් මහ දෙතිතට තමයි, ඒ කියන්නේ මාත්‍රා 3-4 දෙතිතේ තාලයට තමයි ගායනා කරන්නේ. ලේසි නොව බැඳ අල්ලා, ලේසි නොව බැඳ අල්ලා, ඉංග්‍රීසි නැට කළ දෙය දැන ගල්ලා, ඉංග්‍රීසි නැට කළ දෙය දැන ගල්ලා, සීසි මෝඩ නොවෙල්ලා, සීසි මෝඩ නොවෙල්ලා, පරදේසි මේ රට යුද දුවේ පුතේ, අපිට පුළුවන් හටන් කවි ගැන තවදුරටත් අහවුරු කරගන්න මේ වගේ ප්‍රශ්න කීපයක් හදලා ඒවට උත්තර ලියන්න. හටන් කවි anu මොනවාද? එතකොට අපිට ලියන්න පුළුවන් අතීතයේ යුද අවස්ථාවලදී ගායනා කර කවි කියලා හඳුන්වන්න. ඊට පස්සේ පුළුවන් හටන් කවි වලින් පිළිඹු වන ලක්ෂණ කීපයක් නම් කරන්න. එතකොට අපිට උත්තර ලියන්න පුළුවන් වීරත්වය, අභීත බව, රණකාමීත්වය, ක්‍රූර බව කියලා උත්තර කීපයක් අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් අපිට අතීතයේ පැවති හටන් කීපයක් නම් කරන්න කියලා තව ප්‍රශ්නයක් ලියන්න. ඉංග්‍රීසි හටන, දුනුවිල හටන, පෘතුගීසි හටන, ලන්දේසි හටන කියලා හටන් කීපයක් අපිට නම් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මාත්‍රා 3 තනිදිට අයත් හටන් කවියක් ලියන්න කිව්වොත් යුද්ධටත් ඇවිත් කවිය කියන්න පුළුවන්, ලියන්න පුළුවන්. කපන කොටන බිම් පෙරලන කවිය ලියන්න පුළුවන්. ඒ වගේම අපිට සාමාන්‍ය පෙළ විභාගයේදී අහනවා ප්‍රශ්න ලිය තියරි ප්‍රශ්න පත්‍රයට මාත්‍රා 3 තනිදිට අයත් කවියක් ප්‍රස්ථාර කරන්න කියලා. එතකොට ඔයාලට ඒක ප්‍රස්ථාර කරන්න මේ කවි කටපාඩම් කරලා තියෙන්න ඕනි. ඉතින් මේ අදාළ කවි ඔයාලා හොඳට පාඩම් කරගන්න.
මෝල්ගස් කවි. මෝල්ගස් නැටුම මෑතකදී ගැමි නැටුම් වලට එකතු වෙලා තියෙන ගැමි නැටුම. මේ සඳහා ශාන්ති කර්ම වල එන අටමගලේ කවි යොදාගෙන තියෙනවා. වී කැටීම සඳහා අදවාගේ යන්ත්‍ර සූත්‍ර තිබුණ නැති කාලේ පුතේ වී කොටා හාල් බවට පත් කරගත්තේ වංගෙඩිය දාලා මෝල් ගහෙන් කොටලා කුල්ලෙන් පොලාගෙන. අතීතේ පුතේ නිවසේ ගෘහණිය සතු කාර්ය තමයි වී කැටීම. ඇතැම් විට තනිවත් නැත්තම් දෙදෙනෙකුත් එකතු වෙලා තමයි වී කොටාගෙන තියෙන්නේ. වී කැටීම තාලානුකූලව කරන දෙයක්. මෙහිදී තනි අතෙන් ඒ වගේම අත්මාරු යොදමින් වී කොටනවා. ඔවුන් හරිම විනෝදෙන් තමයි මේ වී කැටීම සිදු කරලා තියෙන්නේ. වී කැටීමේ ක්‍රියාවලියේ නැගෙන හඬ තුලින් තාලේ සහ රිද්මය හඳුනා ගන්න පුළුවන්. 1980 වර්ෂයේදී මිරැන්ඩා හේමලතා මාස්මිය විසින් මෝල්ගස් නැටුමට නව රංග රටා නිර්මාණය කරමින් ජනප්‍රියත්වයට පත් කිරීමට සමත් වෙලා තියෙනවා. වර්තමානයේ මෝල්ගස් නැටුම ප්‍රසංග වේදිකාව සඳහා නිර්මාණය වීමත් සමගම විවිධ නාද මාලාවන්ගෙන් යුත් මෝල්ගස් කවි රචනා වෙලා තියෙනවා. බොහොමයක් මෝල්ගස් කවි මැදුම් තනිදිට තමයි ගායනා වෙන්නේ. අපි දැන් මෝල්ගස් කවි ගායනා කරලා බලමු. පළවෙනි කවි දෙක මහ තනිදිට තමයි ගායනා කරන්නේ.
දිවිකා දුරුද ගස
Yeah.
කවි මැදුම් තන්දිතට තමයි ගායනා කරන්නේ. ගෙන ගත්තේ මෝල්ගස් කවි පිළිබඳව. මෝල්ගස් නැටුම නිර්මාණය කරලා තියෙන්නේ මිරැන්ඩා හේමලතා මහත්මිය විසින්. ඔයාලා මේ කවි හොඳට පාඩම් කරගෙන ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන්න.
ග්‍රහපන්ති කවි. ග්‍රහපන්ති කවි කියලා අපි හඳුන්වන්නේ පුතේ නවග්‍රහයන්ගෙන් ඇතිවන අපල උපද්‍රව දුරු කර ගැනීම සඳහා කරනු ලබන ගායනා විශේෂයක් ලෙස. පුතේ අපේ ගැමි සමාජය හඳහම් බලනකොට කියන්නේ සෙනසුරු නීච වෙලා, රාහුගේ අපල කියනවා, සිකුරු හතේ කියනවා, කෙහෙතු ලැබලා තියෙන්නේ මෙලව දෙයක් මතක නැහැ, කෙහෙතු ලැබුවහම් පුතේ මේ ලෝක දෙයක් මතක නැහැ කියලා කියනවා. අන්නේ අපට ඇතිවන අපල උපද්‍රව දුරු කරගන්න තමා මේ ග්‍රහපන්ති කවි ගායනා කරන්නේ. මේ කවි පුතේ අපේ දේශීය නර්තන සම්ප්‍රදායන් වන උඩරට, පහතරට, සබරගමු කියන නර්තන සම්ප්‍රදායන් තුනටම පොදු ශාන්ති කර්මයක් තමයි බලි ශාන්ති කර්මය. බලි ශාන්ති කර්මය තමයි මේ කවි අපි ගායනා කරන්නේ. හිරු, සඳ, කුජ, බුද, ගුරු, සිකුරු, සෙනසුරු, රාහු, කේතු යන ග්‍රහයන් නව දෙනාට අයත් දිශා, විමාන, ආයුධ, භෝජන, වාහන, දින පිළිබඳව මෙම ගායනාවල සඳහන් වෙලා තියෙනවා. බලි ශාන්ති කර්මයේදී බලි යදුරා බෙර වාදනයට අනුව දකුණු අතට අත්මිනිය කියන වාදන භාණ්ඩය අරගෙන තාලානුකූලව ගායනා කරමින් සරල නර්තනය ගයදෙනවා. ග්‍රහපන්ති කවි ගායනයේදී නර්තනයට වඩා අවධානය යොමු කරන්නේ ගායනය සඳහා. ඒ මගින් ලබා දෙන ආශිර්වාදය නැතහොත් සෙත් ශාන්තිය නිසා. ඒ නිසා පුතේ මේ ග්‍රහපන්ති කවි ග්‍රහයන් වෙතින් සෙත්පතා කරනු ලබන ආශිර්වාද ගායනා විශේෂයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. මේ කවි ගායනා මගින් ග්‍රහයන්ට ආරාධනා කිරීම, ආතුරයාට සෙත් පැතීම සිදු කරනු ලබනවා. අපි දැන් අහලා බලමු ග්‍රහපන්ති කවි. මේ වගේ අනාගතාත්මක ගායන ග්‍රහපන්ති කවි වල තියෙනවා.
නවග්‍රහ දෙවිඳුට වැඳ නමස්කාර රෙන් සිට කියන කවි මුල් කොට නවග්‍රහ දෙවි වඩින් මේ රඟට නවග්‍රහ රුසියකි එන්නේ දේශ නවයකි කැටුව නව දහසකි බඳු ගමනින් වඩින විලසකි ඊළඟ කවි අපි සුළු මහ දෙතිතට ගායනා කරනවා. මේ කවිය අපි මහ තන්දිතට තමයි ගායනා කරන්නේ.
ඉන්දදීසාවට ඊ මුල් වී
මේ කවි අපි මැදුම් තන්දිතට තමයි ගායනා කරන්නේ. කවි පුතේ අපි ගායනා කරන්නේ නවග්‍රහයන්ගෙන් ඇතිවන අපල උපද්දව දුරු කරගන්න. උඩරට පහතරට සබරගමු කියන ශාන්ති කර්ම තුනටම අයත් බලි ශාන්ති කර්මෙදි තමයි අපි ග්‍රහපන්ති කවි ගායනා කරන්නේ.
පන්තේරු කවි.
පන්තේරුව කියන්නේ පුතේ තේරු හෙවත් එකිනෙකට ගැටීමෙන් හඬක් උපදවන පියන්පත් ජෝඩු පහක් තැන තැන යොදලා තියෙන වලල්ලක්. තේරු පහකෙන් යුත් නිසා පන්තේරුව ලෙස හඳුන්වලා තියෙනවා. පන්තේරු නැටුම කියන හඳුන්වන්නේ සාම්ප්‍රදායික සබ නැටුම් විශේෂයක්. එම නර්තනයේදී ගායනය කරනු ලබන කවි හඳුන්වන්නේ පන්තේරු කවි ලෙසයි. පන්තේරු නැටුම මෙම පන්තේරුව කියන රංග උපකරණය අතින් අරගෙන විවිධ සරඹ දක්වමින් කරනු ලබන විචිත්‍ර නර්තනයක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඈත අතීතයේ විහාර පන්සල්වල කෙරෙන සූවිසි විවරණ සත්සති පන්සාලිස් වස වැනි ආගමික උත්සවවලදී බෞද්ධාගමික ගායනා සමග යෙදෙන නර්තනාංගයක් ලෙස පන්තේරු නැටුම හඳුන්වලා දෙන්න පුළුවන්. ඊට අමතරව පෙරහැර වැනි සංස්කෘතික අංගවල පන්තේරු නර්තනය දක්නට ලැබෙනවා. විශේෂයෙන් නුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ බොහොමයක් පන්තේරු නර්තන කණ්ඩායම් දක්නට ලැබෙනවා. ඔවුන් විවිධ රටා මවමින් පන්තේරු උඩදම අල්ලමින් අතින් අතට මාරු කරමින් ඉතා අලංකාර ලෙස නර්තනයේ යෙදෙනවා. බොහෝ විට මෙම පන්තේරු කවි ගායනා කරනු ලබන්නේ විලම්බ ලයෙන්. ගායනය කිරීමේදී ආගමික භක්තිය උපනංවන ලෙස තමයි මෙම කවි ගායනය කරන්නේ. පන්තේරු කවිවල සඳහන් අන්දමට පන්තේරුව අතට ගන්නේ පත්තිනි දෙවියන්ගෙන් අවසර ඉල්ලාගෙන කියලා හඳුන්වලා තියෙනවා. අපි පන්තේරු කවි ගායනය කරමු. Yeah. ගත්තේ පන්තේරු කවි ගායනා පිළිබඳව.
ප්‍රශස්ති ගායන බුදුන් දෙවියන් රජවරුන් හා රදළ ප්‍රභූර්ණාදීන්ගේ ගුණවර්ණනා කරන ඔවුන්ගේ වංශ පරම්පරා තේජස ත්‍යාගශීලී භාවය රණකාමීත්වය බුද්ධිමත් බව දේහ සෞන්දර්යාදී පිළිබඳ තොරතුරු ඇතුළත් ආශිර්වාද ස්තුති පාඨ ගායනා විශේෂයක් ලෙස ප්‍රශස්ති ගායනා හඳුන්වන්න පුළුවන්. මුල් කාලිපුතේ මෙම වර්ණනාත්මක ගායනා ආරම්භ වෙලා තියෙන්නේ රජුන් දෙවියන් සමකොට සිටීමේ ප්‍රතිඵලයක් විදිහට. කෝට්ටේ ශ්‍රී පරාක්‍රමබා රජතුමා, පළමුවැනි රාජසිංහ රජතුමා, සෙනරත්රතුමා, දෙවන රාජසිංහ රජතුමා, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා, ඇහැලේපොළ මහාධිකාරම්තුමා පිළිබඳ ගුණ වර්ණනා කරමින් ඉතා අලංකාර නාද මාලාවන්ගෙන් යුත් ප්‍රශස්ති කාව්‍ය නිර්මාණය කරලා තියෙනවා. ප්‍රථම ප්‍රශස්ති කාව්‍ය ලෙස සැලකෙන්නේ පැරකුම්බා සිරිතයි. මේ ප්‍රශස්තිකාවේ රචනා කරලා තියෙන්නේ ශ්‍රී පරාක්‍රමබාහු රජතුමාගේ ගුණ වර්ණනා කිරීම සඳහා. ශ්‍රී නාමය, පවන, නරේන්ද්ර සිංහ වර්ණනාව, ශෘංගාලංකාරය, ශ්‍රී වික්‍රමාලංකාරය, ඇහැලේ පොල් වර්ණනාව ආදී ප්‍රශස්තිකාව්‍ය බොහොමයක් අපේ ලංකාවේ රචනා වෙලා තියෙනවා. ප්‍රශස්තිකාවේ වඩා ජනප්‍රිය වෙලා තියෙන්නේ මහනුවර යුගයේදී. මහනුවර රාජසභාවේ සේවය කළ වන්දි භට්ට නම් වූ ගායක කණ්ඩායමක් විසින් රජතුමා නැටුම් ගැයුම් වැයුම් නැරඹු ස්ථානයේ වන කවිකාර මඩුවේදී මෙම ප්‍රශස්ති කාව්‍ය ගායනා කරලා තියෙනවා. මෙම ප්‍රශස්ති කාව්‍ය වල බස් වහර ඉතාම ගැඹුරුයි. ඒ වගේම සංස්කෘත වචන බහුලව යොදාගෙන තියෙනවා. සමස්තයක් ලෙස ගත්තාම පුතේ ප්‍රශස්ති විවිධ රසභාවයන්ගෙන් යුක්තයි. ශෘංගාරයේ ඒ අතින් කැපී පෙනෙනවා. විවිධ තාල රූප හා නාදමාලානුව ගායනා කළ හැකි වන ලෙස රචනා කරලා තියෙනවා. ප්‍රශස්ති ගායනයේදී එහි බස නිවැරදිව උච්චාරණය කිරීමෙන් රජුගේ තේජස බලපරාක්‍රමය ආදී පිළිබඳ විස්තරවල නිසා රාජ පෞරුෂය වැඩි වුණා කියලා පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ප්‍රශස්තිකාව වර්ගීකරණයේදී බුද්ධ ප්‍රශස්ති, රාජ ප්‍රශස්ති, දේව ප්‍රශස්ති කියලා කාණ්ඩ තුනකට වෙන් කරන්න පුළුවන්. අපි එහෙනම් ප්‍රශස්තිකාව්‍ය ගායනා කරමු. මුල්ම කවිය ගායනා කරන්නේ සුළු තනිතිතට. ඒ කියන්නේ මාත්‍රා දෙකේ තනිතිතේ තාල රූපයට.
Thank you.
ඊළඟ කවිය පුතේ මාත්‍රා තුනේ තන්ති දෙතාල රූපයට තමයි ගායනා කරන්නේ. ඊළඟ කවිය පුතේ අපි සුළු මහ දෙතිතර තමයි ගායනා කරන්නේ. මේ කවිය අපි සුළු මැදුම් දෙතිතර තමයි ගායනා කරන්නේ. මේ කවිය අපි මැදුම් මහ දෙතිතර ගායනා කරනවා.
Thank you.
ගායනා කළේ ප්‍රශස්ති කාව්‍ය. ප්‍රශස්ති කාව්‍ය පුතේ බුදුන් දෙවියන් රජුන්ගේ ගුණ වර්ණනා කිරීමට තමයි යොදාගෙන තියෙන්නේ. ඒ අනුව බුද්ධ ප්‍රශස්ති, දේව ප්‍රශස්ති, රාජ ප්‍රශස්ති කියලා ප්‍රශස්ති වර්ග කරන්න පුළුවන්. මුල්ම ප්‍රශස්ති කාව්‍ය තමයි පැරකුම්බා සිරිත. රජතුමාගේ ගුණ වර්ණනා කිරීමට කවිකාර මඩුවේදී තමයි මේ ප්‍රශස්ති කාව්‍ය වන්දි බට්ටේන් කියලා ගායකයෝ පිරිසක් විසින් ගායනා කරලා තියෙන්නේ. හොඳයි දුවේ පුතේ, අපි අද ඉගෙන ගත්තේ 11 ශ්‍රේණියේ නර්තන විෂය නිර්දේශයට අදාළ ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා බැඳි ජන ගායනාවල සමාජ හා සංස්කෘතික පසුබිම පිළිබඳව. ඔයාලා අද ඉගෙන ගත්තා හටන් කවි, මෝල්ගස් කවි, ග්‍රහපන්ති කවි, පන්තේරු කවි, ප්‍රශස්ති කවි කියන ගායනාවල සංස්කෘතික පසුබිම පිළිබඳව. ඔයාලෙම ගායනාවල අදාළ ප්‍රස්තුතිය හඳුනගත්තා, අදාළ නාදමාලාව නිවැරදිව පවත්වා ගන්නේ කොහොමද කියලා හඳුනගත්තා, ගායනයට අදාළ වචන නිවැරදිව උච්චාරණය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා, රිද්මය, තාලය, ලය පවත්වා ගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඉතින් 11 ශ්‍රේණියේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන ඔයාලා මෙම ගායනාවල නිවැරදිව නාදමාලාව හඳුනගෙන නිවැරදිව තාල තබමින් ගායනා හොඳට පාඩම් කරගෙන ඔයාලගේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සූදානම් වෙන්න කියලා හැමෝටම සුබ පතනවා. ඔයාලා හැමෝටම ආයුබෝව වේවා.